SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
අපි දැන් රසවත් කතාවකට මුල පුරන්නයි යන්නේ. ලෝකේ අපි කොහේ ජීවත් වුණත් අපි කැමති සිංහල භාෂාව කතා කරන අය විදිහට. සිංහල භාෂාව කතා කරන කෙනෙක් වෙන රටකදී හම්බුනොත් එයා දැන හඳුනාගන්න, කතා බහ කරන්න, යාළු මිත්‍රකම් ඇති කරගන්න. ඒක තවත් රසවත් වෙනවා. වෙනත් ජාතිකයෙක් සිංහල භාෂාව කතා කරනවා නම් ඒ අයටත් අපිත් එක්ක සංනිවේදනය කරන්න පුළුවන් නම් අපේ මව් භාෂාවත් එක්ක. දැන් මේ අපූර්ව අත්දැකීම ඔබ අපේ ගුවන් විදුලිය හරහා ලබා ගන්න යන්නේ. දැන් මේ වෙනකොට අපේ මැදිරියට පැමිණලා සිටිනවා ඇමරිකානු ජාතිකයෙක්. ඇය ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පෝර්ට්ලන්ඩ් ස්ටේට් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳව මහාචාර්යවරියක්. ඇගේ නම මිෂෙල් රූත් කැම්බර්ඩ්. ඇයට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. මොකක්ද මේකේ රහස? ඇයි කොහෙන්ද සිංහල ඉගෙන ගත්තේ? මේකත් ඔබට දැන් කුතුහලයක් ඇතිවන ප්‍රශ්නයක් බවට පත් වෙලා ඇති. හරි, අපි පටන් ගනිමු. මිෂෙල්ටම කතා බහ කරන්න අවකාශ ලබා දීලා. පුංචි පුංචි අඩුකපාඩුකම් ඇති, අපි ඒවාට අනිවාර්යෙන්ම ඇයට සමාව දෙන්න ඕනේ. ඇය කතා බහ කරන්නේ ආගන්තුක භාෂාවක්. නමුත් ඇය කතා කරන්නේ අපේ මව් භාෂාව. මිෂෙල්, ආයුබෝවන්.
ආයුබෝවන්.
අපි කැමති ඇත්තටම මිෂෙල්ගේ මේ දැනට තියෙන වෘත්තීය ජීවිතය පිළිබඳව ටිකක් කතා බහ කරන්න ඇමරිකාවේ.
මම දැන් ඉතින් පෝර්ට්ලන්ඩ් ස්ටේට් විශ්වවිද්‍යාලයේ උගන්වනවා. එහි උගන්වන්නේ නැත්නම් මං ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා පරීක්ෂණය කරන්න. ඉතින් මං දැන් අරුදු 20ක් විතර එහි පරීක්ෂණය කරලා පොත්පත් ලියනවා, ලිපි ලියනවා ලංකාවේ ගැන. මට හරි ලකි. අපේ යාළුව ස්වර්ණකාන්ති රාජපක්ෂ නෝන මහත්ය මේ මගේ ඉංග්‍රීසියෙන් ලියපු පොත් සිංහලට පරිවර්තන කරනවා.
ඔව්, තවත් කෙනෙක් ඉන්නවා අපේ මැදිරියේ. ඈ තමයි මෙල්බන් වාසී අපේ ලේඛිකාව ස්වර්ණකාන්ති රාජපක්ෂ. ඔබට ඈ අමුත්‍යක් නෙමෙයි, SBS සිංහල වැඩසටහනෙන් ඈව කීප වතාවක් ඔබට හමු වෙලා තියෙනවා අපේ සාහිත්‍ය සම්භාෂණ මාසික විශේෂාංගයෙන්. ඔස්ට්‍රේලියාවේ සිටින ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ පිළිබඳව අපි කතා බහ කරන අපේ සුන්දර කතා බහ. අපි ඈගේ ග්‍රන්ථ කීපයක්ම මීට කලින් කතා බහත් කරලා තියෙනවා. එතකොට දැන් ස්වර්ණකාන්ති රාජපක්ෂ අපිත් එක්ක ඉන්නවා, මිෂෙල් රූත් ගැම්බර්ඩ් අපිත් එක්ක ඉන්නවා. මේ සම්බන්ධය මොකද්ද කියන එකත් ඔබට පුංචි කුතුහලයක් ඇති. ඊට කලින් අපි ස්වර්ණකාන්ති අක්කව පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයුබෝවන් ස්වර්ණකාන්ති.
ආයුබෝවන් දිලෘච්චි.
මේ දෙන්න පුංචි කාලේ ලංකාවේදී හමු වුණේ, එක ගමේ හිටියේ, එකට හැදුනේ වැඩුනේ. ඒ හින්දා තමයි මිෂෙල්ටත් හොඳට සිංහල කතා බහ කරන්න පුළුවන්කම ලැබුණේ. මේ අතීතයට අපි දැන් ඔබ සියලු දෙනාම අරගෙන යනවා ලංකාවේ දකුණු පළාතට, දකුණු පළාතේ එක්තරා පුංචි ගම්මානයකට. මේ ගම්මානයේ නැරඹුණු කතාව හරහා තමයි ස්වර්ණකාන්තිත් මිෂෙලුත් කියන මේ දෙදෙනා එකතු වෙලා මිෂෙල් රූත් ගැම්බර්ඩ්ගේ මේ මහාචාර්යවරියගේ පරේෂණ කෘති සිංහලයට පරිවර්තනය කරන්න ස්වර්ණකාන්ති රාජපක්ෂ අපේ ලේඛිකාව සම්බන්ධ වෙන්නේ. නමුත් මේ බැඳියාව යනවා වසර ගානක අතීතයකට. අපි කැමති මිෂෙල් මේ ඔබගේ මේ ශ්‍රී ලංකාවට තියෙන නෑකම පිළිබඳ මුලින් දැනගන්න. කුඩා කාලයට යන්න, කොහොමද ලංකාවට ගියේ?
මගේ පුංචි කාලේ අම්මයි මම්මයි අපේ තාතයි තුන්දෙනාම ලංකාවට ආවා. අපේ අම්මා ඒ කාලේ විශ්වවිද්‍යාලේ උපාධි කරනවා. එයා ඉතින් ගමට අවිල්ලා පරීක්ෂණ කරන්න බලාපොරොත්තු වෙන් හිටියා.
ඔය මොන අවුරුද්ද ඉතර වගේද මිෂෙල්?
1968. ඉතින් එතකොට මට අරුදු 3යි. ඉතින් අපි ලස්සන හොඳ ගෙයක් හම්බුණා ස්වර්ණකාන්තිගේ ලොකු අම්මගේ ගෙදර. ඉතින් අපි මේ ගම කට්ටිය අඳුර ගන්නකොට ස්වර්ණකාන්ති අක්කා හම්බුණා. ඉතින් අපේ අම්මා අවුරුදු 2ක් විතර ලංකාවේ හිටියා පරීක්ෂණය කරනවා උපාධි වලට.
ඒ මොකද්ද අම්මා කරපු පරීක්ෂණය?
අම්මා ඉතින් ලංකාවේ සිරිත් විරිත් ගැන දැනගන්න ගොඩක් කැමති වුණා. ඒ මේ ගමේ හත් මුත්තු පරම්පරාව ගැන පරීක්ෂණය කෙරුවා. සිරිත් විරිත් ගැන, නෑකම ගැන ඒ දෙකම කෙරුවා.
ඊට පස්සේ පුංචි කාලෙන් පස්සේ ඔබ සතුවත් යම් කිසි වූ ආශාවක් ඇති වෙනවා ලංකාවේ දිගටම රැඳී සිටමින් ඔබේ පරීක්ෂණත් ඔබට කරන්න. දැන් එතනදි මට පුංචි කුතුහලයක් ඇති වෙනවා ලංකාවට ඔච්චර ආදරය කරන්න. මොකක්ද ඔබට ඇති වෙන හැඟීම කියලා? මොකක්ද ඒ බැඳීම?
කොච්චර හොඳද ඉතින් මිනිස්සු, කොච්චර හොඳද ගෙයක් කුලියට දුන්න, උදව් දුන්න, කෑම දුන්න, මාව බලගත්ත පුංචි කාලෙද්දි. ඉතින් නෑකම වගේ වුණා. ඉතින් අපි එහි හිටිය නේද අරුදු 2යි පවුල වගේ ඉන්නවා. ඉතින් මම ගොඩක් ලංකාවට ආදරෙයි.
ඒ ඇසීම මේ ශ්‍රී ලාංකිකයන් විදිහට අපිටත් සතුට දැනවෙන කාරණාවක්. ශ්‍රී ලාංකිකයන් බොහොම ප්‍රසිද්ධයි ලෝකෙ පුරාම මේ හොඳ ආගන්තුක සත්කාරය දන්නා ජාතිකයක් විදිහට. තමන්ගේ ගමේ ඉන්න අයට රටට පැමිණෙන අයට සලකන්න බොහොම සැදී පැහැදී හිටිය ජාතියක්. ඉතින් වසර ගණනාවකට පස්සේ විවිධ වෙනස්කම් මද වෙනකොට අපිට අහන්නට ලැබුණත් කනගාටුවට කාරණාවක් විදිහට අපිට මේ මූලබීජය තිබුණු ජාතියක්. ස්වර්ණකාන්ති අක්ක මම ඔබට යොමු වෙන්න කැමති. දැන් මිෂෙල්ගේ ඔබේ සම්බන්ධය කුඩා කාලයේ දක්වා යනවා. මම කැමති මිෂෙල්ගේ ඔබේ පුංචි කාලයේ මතක් කරන ඔබත් එක්ක.
මිෂෙල් ලංකාවට එනකොට අවුරුදු 3යි. එතකොට මම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සූදානම් වෙලා ඊට පස්සේ මම විභාගය කරලා ප්‍රතිඵල එනකන් ඉන්නකොට මට නිදහස් කාලයක් තිබුණා. එතකොට මම මිෂෙල්ගේ අම්මත් එක්ක යාගේ පරිශ්‍රණ වලට උදව් වුණා. මට ආසාවක් තිබුණා, උනන්දුවක් තිබුණා, මම කුතුහලෙත් තිබුණා. ඉතින් මට තරමක ඉතින් ඉංග්‍රීසි දැනුමකුත් තිබුණා ගමේ අනිත් අයට වඩා. ඉතින් ඒකින්ද මගේ උපකාරය එයාට යම් කිසි සහයෝගයක් වුණා. ඉතින් ওই විදිහට අපි හුඟක්ම ලෙන්ගතු වුණා. ඇත්තටම මම විශ්වවිද්‍යාලයට යනකොට මම ඉංග්‍රීසි විෂය හදාරන්න යනකොට අපට පොත් ගන්න තිබුණා හරිම මිල අධිකයි ඒ පොත්. ඒ කාලේ පොත් රුපියල් 20ක් 25ක පොතක් කියන්නේ හරිම ගණන් පොතක්. සමහර පොත් ලංකාවේ මට ගන්න තිබුණෙත් නැහැ. ඉපරි මිෂෙල්ගේ අම්මා තමයි මේ පොත් වලට සල්ලි බැඳලා ඊතර ලේක් හවුස් බුක් ෂොප් එක තමයි ලොකු පොත් සාප්පුවකට තිබුණේ. එතකොට ඒකට එයා රටේ පිටවිලා යන්නේ ඉස්සෙල්ලා ඒ පොත්වලට අවශ්‍ය සල්ලි බැඳලා මට අවශ්‍ය පොත් ලැයිස්තුව එයා සල්ලි ගෙවලා තියලා ගියා මට ලබා ගන්න. ඉතින් මට විශ්වවිද්‍යාලයට යනකොට අනිත් ළමයින්ට වඩා අවශ්‍ය පොත්පත් ටිකක් සේරම තිබුණා. ඒ කෘතගුණත් මගේ හිතේ තිබුණා. ඉතින් මට මෙහෙම උදව්වකුත් කරා නේද. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව මම හිතන්නේ මට දියුණු කරගන්නත් ඒගොල්ලත් එක්ක ඒ කරපු වැඩ කටයුතු හින්දා මට ලොකු උපකාරයක් වුණා කියලා මම හිතනවා.
ඔව්, දැන් මිෂෙල්, දැන් ඔබේ අම්මා මානව විද්‍යාඥවරයෙක්, ඇන්ත්‍රොපොලොජිස්ට් කෙනෙක්. එතකොට ඔබත් ඒ අඩිපාරේ යන්නේ. ඊළඟට දැනගන්නට කැමතියි දැන් ඔබේ පරිශ්‍රණ සම්බන්ධවත් මොන මොන අංශවලින්ද ඔබේ මානව විද්‍යා හා සම්බන්ධ පරිශ්‍රණ ඊට පස්සේ සිදු කෙරුණේ?
මං 1991 ග්‍රීස්ම කාලේ, අපේ ග්‍රීස්ම කාලේ ලංකාවට ගිහිල්ලා මං හිටපු ගමත ස්වර්ණකාන්ති අක්කලාගේ ගමත අයිත් ගිහිල්ලා හිටියා.
අපි ඒ ගම ගැන පොඩ්ඩක් කියමුද? දකුණු පළාතේ ගමක් කියලා දැන් මම මුලින් පුංචි ගියක් දුන්නා. මොන ප්‍රදේශය ආශ්‍රිතවද?
දකුණු පළාතේ අම්බලංගොඩ හරියේ.
අම්බලංගොඩ හරියේ. ඔව්.
ඉතින් එහි ගිහිල්ලා මං මේ ගම කට්ටියගෙන් ඇහුවා කොහොමද අපේ අම්මලා මෙහි හිටපු කාලේ ඉඳලා දැනට මේ ගම වෙනස් වෙලා කියලා. ඒ වෙනස් කොහොමද කියලා. ඉතින් ඒගොල්ලෝ වෙනස් කිපයක් තිබුණා. ලෑන්ඩ් රිෆෝම් තිබුණා, ටෝරිසම් තිබුණා. තව මැඩ පෙර දිගට යන හවුස්මේට්ස්ලා ගොඩක් හිටියා. ඉතින් ඒ මාටුකාව තුනෙන් මං හවුස්මේට්ස් මාටුකාවක් තොරගත්තා. ඉතින් ඒකට කැමති වුණා. ගෑනු කට්ටිය ගැන ඉගෙන ගන්න පුළුවන් නේද? රට යන එක හරි වැරගත්. ග්ලෝබලයිසේෂන්, මයිග්‍රේෂන් ඒ වගේ මාතෘකාව මානව විද්‍යාවේ හරි පොපියුලර් ඒ කාලේ.
ඔව්, දැන් ඔබට මොකද හිතෙන්නේ ඒ කාලේ ජන ජීවිතය ගැන ශ්‍රී ලංකාවේ? දැන් අපි දැන් කල්පනා කළොත් ලාංකීය කාන්තාවගේ ජීවිතය දැන් කරන රැකියාවත් සමග අධ්‍යාපනය සමග විශාල වෙනසකට පත් වෙලා තියෙනවා. නමුත් ඔබ ඔය සඳහන් කරන ආකාරයට ඔබේ කුඩා කාලේ 70 දශකයේ ඊට පස්සේ ඔබ 85 වගේ වසර වෙද්දී ආය ගියා කියලා කිව්වා. ඔය කාලේ වෙද්දී ලාංකීය කාන්තාවගේ රැකියා තත්ත්වයේ අධ්‍යාපනය වෙනස්. දැන් එදා සහ අද කොහමද ඔබ මේ වෙනස දකින්නේ ලාංකීය කාන්තාවගේ?
මට බේන හැටියට මම මේ PhD උපාධි පරීක්ෂණය කරනකොට ගම පොඩක් දියුණු වෙලා තිබුණා. දැන් නම් තව ගොඩක් වැඩි දියුණු වෙලා. දැන් මිනිසුන්ට ලොකු විශාල ලස්සන ගෙවල් තියෙනවා. සිමෙන්ති බිත්ති බැඳලා තියෙනවා. ඉතින් ඒක මේ රට යන කාන්තාවගේ කරපු වැඩ තමයි. ගොඩක් දියුණු වෙලා දැන්.
ඔව්, හොඳයි. දැන් ඔබගේ පරේෂණ කෘති පිළිබඳව අපි ටිකක් කතා කළා කලින්. හවුස්මේට්ස්ලා ගැන මේ ගෘහ සේවය සඳහා යන මේ කාන්තාව පිළිබඳව අපි කතා බහ කළා. ඔබ පරේෂණ කරා කියලා කිව්වා. දැන් අනිකුත් පරේෂණ මොනවද ඔබ සිදු කරපු?
හවුස්මේට්ස්ලාත් එක්ක කතා කරනකොට සමහර කට්ටිය කියන්නේ නෝන රට ගිහිල්ලා එයාගේ මහත්ය කාල බීල නැස්ති කරලා තවම ණය වෙලා කියලා. ඉතින් මම මේ ගැන පොඩ්ඩක් දැනගන්න කැමති වුණා. සමහර නෝනලාගේ මාතුරු ගොඩාක් බොනවා. නෝන රට ගිහිල්ලා මාත්‍ය බොනවා. ඉතින් මොකද මෙහෙම කරන්නේ? ඒ හේතුව කොහොමද? රිසල්ට්ස් කොහොමද? පොඩ්ඩක් දැනගන්න කැමති වුණා. ඉතින් මගේ දෙවෙනි මාතෘකාව මත්පැන්. මං මේ මත්පැන් මාතෘකාව ගැන පරීක්ෂණය කරනකොට සුනාමි ආවා. ඉතින් සුනාමි ගැන දැනගන්න කැමති වුණා. හැමෝම සුනාමි ගැන කතා කරනවා, පරවල් අලුත් කරනවා, අලුත් ගේවල් හදනවා, ඉඩම් දෙනවා. ඉතින් ඒ මාතෘකාව ගැන ගොඩක් දැනගන්න කැමති වුණා. හරි වැරගත් නේද රටට?
ඒ කියන්නේ සුනාමි සිදුවීම වෙනකොට ඔබ ලංකාවේ හිටියද නැත්නම් සුනාමි වලින් පස්සේද ලංකාවට
ආවේ? මං සුනාමිට කලින් සුමාන තුනක් ලංකාවේ ඉඳලා ඇමරිකාවට ගියා. ඊට පස්සේ මං අයි ජූලි මාසේ ආවා. මාස 4ක් 5ක්
6කට
පස්සේ 6කට පස්සේ.
හොඳයි, දැන් එතකොට මේ ඇමරිකානු ජාතික මහාචාර්යවරිය කුඩා කාලයේදී අම්මත් එක්ක ලංකාවට ඇවිල්ලා ඇතිවෙන ඒ ආකර්ෂණය මත විටින් විට ලංකාවට ඇවිල්ලා සිදු කරන පර්යේෂණ හරහා ඇගේ පර්යේෂණ කෘති නිම වෙනවා. නමුත් මේවා නිම වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේවා සිදු කරන අතරතුරේදී ඇය ජනතාවත් එක්ක සිදු කරන කතා බහ, සමාජයත් එක්ක සිදුවන ගැටීම් හමුවේ ඇය සිංහල භාෂාවත් ප්‍රගුණ කරගන්නවා. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මිෂෙල්. කෙසේ හෝ සිංහල භාෂාව කළමනාකරණය කරගනිමින් ඔබ මේ සම්මුඛ සාකච්ඡාවට සිංහල භාෂාවෙන් කතා කරන්න ඉදිරිපත් වීම පිළිබඳව අපි ආගය කරනවා. ඒක දැන් ඔබේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වුණු පර්යේෂණ කෘති පරිවර්තනය වෙනවා සිංහල භාෂාවට. අපේ ලේඛිකාව ස්වර්ණකාන්ති රාජපක්ෂාතින්. මම ස්වර්ණකාන්ති, මේ කාර්යය පිළිබඳවත් කතා බහ කරන්න කැමතියි. ඔබට කොයි වගේ අත්දැකීමක්ද, අභියෝගවලද මුහුණ දෙන්න සිදුනේ මේ කාර්යය සිංහලට අරගෙන එද්දී?
මිෂෙල් පරිශන කරායේ මගේ ගමේනේ, උපන් ගමේ. මම ඒ වෙනකොට උපන් ගමේ පදිංචි වෙලා නොහිටියත් ඉතින් මගේ අම්ල තාත්තා තවමත් ඒ ජීවත් උනේ. මම නිතරම යනවා එනවා. ඉතින් මට හුරු පුරුදුයි. පුංචි කාලේ ඉඳන් හැදුණු වැඩුණු ගම ගැන මම හොඳට දැනගෙන හිටියා. ඉතින් මිෂෙල් කරන කටයුතු ගැනත් දැනගෙන හිටියා. මිෂෙල් බොහොම මගේ ඥාති සොහොයුරත් එක්ක තමයි ජීවත් උනේ. එයා තමයි යාගේ පරිශන සහායක විදියට වැඩ කරේ, පරිවර්තක විදියට. ඉතින් මේක අපේ ගෙදර සිදුවන සිදුවීමක්. මිෂෙල් දවස ගානේම මගේ අම බලන්නත් යනවා. හැමදාම මිෂෙල් යනවා උදේට පත්‍රයේ ගේන්න හන්දියට, කඩමණ්ඩියට ගිහිල්ලා එනකොට අපේ අම්මටත් අම්මා කියලා කතා කරලා කොහොමද කියලා බලලා තමයි එයා ආපහු ගෙදර යන්නේ. ඒ ගමන හැමදාම සුපුරුදු විදියට එයා උදේ පාන්දර ගිහිල්ලා එනවා. අපට ඇත්තටම මිෂෙල් සහෝදරියක් වගේ තමයි හිටියේ අපේ පවුලේ. ඉතින් දැන් මිෂෙල් ගිහිල්ලා මේ පොත ලියලා ඉවර වෙලා ඒක සිංහලට පරිවර්තනය කරන්න කියලා මට ආරාධනා කරාම මම ඉතාම සතුටු වුණා. මොකද මේ පොත පුරාම ඉන්නේ අපේ ගමේ අහිංසක මිනිස්සු ගැමි චරිත. ඉතින් ඒ දේ මට ඇස්පනා පිට තියෙනවා. මාගේ වෙන මම ඉතින් අර පිට රටවල දේවල් ගැන පරිවර්තනය කරන මම මේක මගේම රටේ මගේම මම දන්න කියන සුපුරුදු චරිත ගැන මෙහෙම කතා කරන්න වුණාම මට ඒක හරිම සතුටක් වුණා. හරි හුරු පුරුදු ලෙන්ගත් දෙයක් වුණා. ඉතින් මම බොහොම ආසාවෙන් ඒක කරා. ඊට පස්සේ මේ මත්පැන් සංස්කෘතිය පොත, The Illicit Liquor Culture of Sri Lanka කියන පොත ඊළඟට පරිශනය කරාම ඒකත් පරිවර්තනය කරලා දෙන්න කියලා මිෂෙල් මට ආරාධනා කරා. ඉතින් මම ඒකත් ඉතාම කැමති නා. මොකද මම දන්නවා අපේ ගමේ නීති විරෝධී මත්පැන් හින්දා හරියට ව්‍යසනයට පත්වෙච්ච පවුල් ගැන මම හුඟක් අත්දකින්නවා, දැකලා තියෙනවා, අඳුනනවා. මම ඒ පොතත් හරි ආසාවෙන් පරිවර්තනය කරා. මොකද මගේ ගම වුණත් මම දන්නවට වඩා මිෂෙල් දැනගෙන හිටියා, හොයා බලාගෙන හිටියා. අපි ඉතින් ගමින් පිට වෙලා කොළඹ ජීවත් වෙනකොට අපි ඉච්චර දේවල් ගමේ නොදන්න දේවල් ඇත්තටම මිෂෙල්ගේ පොත හරහා දැනගන්නකොට ඒක හරිම අමුතු අත්දැකීමක් වුණා. ඊට පස්සේ තමයි මිෂෙල් ද ගෝල්ඩන් වේව් කියලා පශ්චාත් සුනාමි විදේශ ආධාර ගලණය ගැන කරපු පරිශනය. කොහොමද අපේ රටට ආපු විශාල විදේශ ආධාර කන්දරාව කොහොමද අපේ රටේ කල්මනාකරණය වුණේ? දේශපාලනයේ ඉහළම තැන්වල ඉඳලා පහළම අහිංසක මිනිස්සයාගේ වල දොරවල් අහිමි වෙච්ච ඉතාම අහිංසක මිනිස්සු පවා මේකට මැදි වුණා. ඉතින් මුළු ලෝකෙම එකතු වෙලා අපිට උදව් කරා. ශ්‍රමය ආවා, තාක්ෂණය ආවා, මුදල් ආවා, වෛද්‍ය උපකාර ආවා. ඔය සීරමත් එක්ක විශාලම සමාජික පෙරලියක් ඇති වුණා රටේ. එතකොට මේ විශාල සල්ලි හම්බ වෙලා ඒක කොහොමද ලැබිය යුතු අයට ලැබුණාද නැද්ද? ඉතින් ඔය තිබිච්ච තත්ත්වය තමයි ඒ ද ගෝල්ඩන් වේව් කියන පොත හරහා ලියුනේ. ඉතින් මම ඒක ස්වර්ණ තරංගය කියලා පරිවර්තනය කරලා ප්‍රකාශයට පත් කරේ.
ඔව්, ඇය සිදුකරව පර්යේෂණ හරහා නිර්මාණය වුණු ද කිචන් ස්පූන්ස් හැන්ඩල් කියනක හැඳි මිටිය නුවන නමින් සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා. ඔබ ඔය සඳහන් කරපු ආකාරයට අර ගෘහ සේවයට ගිය අපේ කාන්තාව පිළිබඳව සිදුකරපු පර්යේෂණ හරහා ද කල්චර් ඔෆ් ඉලිසිට් ලිකර් ඉන් ශ්‍රී ලංකා කියලා ඇය සඳහන් කරපු අර මත්පැන් සංස්කෘතිය පිළිබඳව සිදු කරපු ග්‍රන්ථය ස්වර්ණකාන්ති පරිවර්තනය කරනවා ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්පැන් සංස්කෘතිය නමින්. ඊට පස්සේ සුනාමි සම්බන්ධව මිෂෙල් සිදු කරපු පර්යේෂණය හරහා ද ගෝල්ඩන් වේව් නමින් පර්යේෂණය නිම කරනවා. එය ස්වර්ණ තරංගය නමින් ස්වර්ණකාන්ති රාජපක්ෂ අතින් සිංහලයට පරිවර්තනය වෙනවා. මේ හැම එකකම තියෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ශ්‍රී ලංකාවේ ජන ජීවිතය, අපේ කතාව. ඉතින් ඒ නිසා මේවා ඉංග්‍රීසියෙන් පමණක් ලෝකේ කොතනක හරි තියෙනවට වඩා අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒක සිංහලෙන් කියවන්නට, ඒ අත්දැකීම් බෙදා හදා ගන්නට ලැබීමත් ලොකු වාසනාවක්. මිෂෙල්, ඇත්තට මම ඔබෙන් අහන්න කැමති, දැන් මේ ඔබේ පර්යේෂණ සහ මේ නිබන්ධන කෘති වලින් ටිකක් පරිබාහිරව ගිහිල්ලා අපි කතා කළොතින් ඔබ නිතර ලංකාවට යන්නේ හේතුව මොකද්ද කියලා? මොකද්ද රැහෙන ඔබ ඇඳ බැඳ තබා ගන්න?
Ikiti kiyanne why do I like Sri Lanka so much?
Yes.
Ah, I think Lankawa ikochchera hondada minisu harima hondai karunuwantai godak utsahawantai godak mata udaw deela tiyenawa gamata yana kota ettama etta washeema mage gamata yana wage me game katya andurenawa I think Portland nagara Amerikawe Portland nagara hari lokui I think andurana katya adui me gama me punchi unak අඳුරන කට්ටිය ගොඩාක් ඉන්නවා.
ඒ අද්දකින් මං හිතන්නේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපිටත් තියෙනවා නේ ස්වර්ණකාන්ති. අල්ලපු ගෙදර එක්කන සමහරලාට දන්නේ නැහැ. නමුත් ලංකාවේ අර එකට බැඳුණු ගමේ තියෙන සංස්කෘතිය හරි වෙනස්.
ඒක හදපත්ලිම්ම දැනෙන දේ අපිට නේද?
ඔව්. දැන් ඇත්තටම මං අවසාන වශයෙන් මේ කතාව ටික ටික අපි අවසානයක් දක්වා රැගෙන එන්න මං කල්පනා කරනවා. මේ ඇත්තටම දැන් මිෂෙල් මේ දවස්වල ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටින්නේ කෙටි නිවාඩුවකට. ඉතින් මේ අතර වාරෙදී තමයි අපේ ස්වර්ණකාන්තියක් මේ පණිවිඩය අපිට දැනුම් දුන්නේ. මම අවසාන වශයෙන් මිෂෙල් ඔබෙන් දැනගන්න කැමතියි ලංකාවත් එක්ක ඔබ තියෙන සම්බන්ධයත් මූලික කරගෙන ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද? ඔබේ මේ මානව විද්‍යා ශාස්ත්‍රය හා සම්බන්ධව යම් කිසි සැලැස්මක් තියෙනවද මේ සම්බන්ධව තවත් ඉදිරියට පරීක්ෂණ සිදු කිරීමට ලංකාව තුළ?
මං මේ මගේ දැන් තියෙන මාතෘකාව වයසට යන එක ගැන. ඉතින් මං ඒ ගැන පොඩි පරීක්ෂණ කරලා තියෙනවා ඒජින් ගැන. ඉතින් ඒ මාතෘකාව ගැන දැන් මං තව පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් ඉතින් මං අපේ ස්වර්ණකාන්ති අක්කගෙන් අහන්න ඕන මේ පරිවර්තන කරන්න පුළුවන්ද මේක සිංහල භාෂාවට.
ඒකත් මේ ලංකාවේ දකුණු පළාත මූලික කරගෙන සිදු කරන්නද ඔබ බලාපොරොත්තු වෙන්නේ?
ඔව්. ඒකිට කියන්නේ ඉතින් දැන් ගොඩක් කට්ටිය මේ වයස අම්මලා තනියම ගෙදර ඉනවා. ළමයි කොළඹට ගිහිල්ලා නැත්නම් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා එංගලන්තේ ඇමරිකාවේ කොහේ ගිහිල්ලා ඉනවනේ. ඉතින් වයස කට්ටිය තනියම ඉනවා. ඉතින් ඒගොල්ලන්ට සැලියොන තරම් තියෙනවා. ඒ වුණාට ලින්දෙන් වතුර ගෙන්න කවුරුත් නැහැ. තේ වතුර වක් කරන්න කවුරුත් නැහැ. සැප දුක ගැන අහන්න කවුරුත් නැහැ. ඉතින් දුකින් ඉනවා පොඩ්ඩක් ඉතින් තනිකම තියෙනවනේ. ඉතින් හැමෝටම තනිකම වෙන්න පුළුවන්නේ. ඒ වුණාට වයස වුණාම පොඩ්ඩක් තමුන්ගේ දේවල් බලගන්න බෑනේ. අනුන්ගෙන් ළමයින්ගෙන් පොඩි උදාවක් ඕන ඉඳලා හිටල. ඉතින් ළමයි ගොඩක් ඈත ඉනවනම් උදව් දෙන්න බෑ. අතින් උදව් දෙන්න බෑ. ඒක ඉතින් පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් ඉන්ටර්ජෙනරේෂනල් සිරිත් විරිත් යුතුකම කොහොමද ළමයින් අම්මලාට සලකන්න ඕන, කොහොමද අම්මලා ළමයින්ට පුංචි කාලෙද්දී අධ්‍යාපන දෙනවා, ගේම දෙනවා, ආරක්ෂාව දෙනවා. ඉතින් කොහොමද මේක වෙනස් වෙන්නේ? ඉතින් පවුල පුංචි වෙනවනේ. ඒ කාලේ එක අම කෙනෙකුට ළමයි 5 දෙනෙක් ඉනවා, 6 දෙනෙක් ඉනවා, දැන් දෙන්නෙක් ඉනවා. ඉතින් ඒ දෙන්නා නොයෙක් රටවල් වලට ගිහිල්ලා කවුද මේ වයස අම්මා බලාගන්නේ?
ඔව්, ඇත්තටම මේ ඒක ඉතාමත්ම හොඳ සංකල්පයක්. මොකද මේ මිෂෙල් අපේ මහාචාර්යවරියත් එක්ක කතා බහ කරද්දී තාම පරිස්සමින් මටත් වචන බේරා ගන්න වෙන්නේ. බොහොම බරපතල වචන පාවිච්චි කරන්නත් බෑ. නමුත් මේ ඇයට තේරෙන විදිහට කතා බහ කළොතින් ලංකාවේ තියෙනවා අර එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි කියන එක. ඒ කියන්නේ විස්තෘත පවුල් ක්‍රමය කියලා අපි ඒක සිංහලෙන් කියන්නේ. ඔබට නොතේරුණොත් සමාවෙන්න. නමුත් පිටරටවල වල අපි ජීවත් වෙන මේ ඔස්ට්‍රේලියාව පවා එහෙම විස්තෘත පවුල් ක්‍රමයක් නැහැ. තියෙන්නේ අම්මා තාත්තා දූ දරුවන් එක්ක බොහොම කෙටි වුණ බොහොම පුංචි වපසරියක පුංචි
න්‍යුක්ලියර් ෆැමිලි කියලා කියනවා මෙහි. ඔව් ඔව් අම්මයි තාත්තයි ළමයි.
ළමයි. එතකොට දැන් ඔබ දැන් ඔබ ජීවත් වෙන ඇමරිකාවේ තේවනියු සංස්කෘතියක් ජන ජීවිතයක් තියෙන්නේ. ඔබ දකින්නේ කොහොමද මේ ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ සියලුම රටවල් වල මේ තත්ත්වයේ තියෙන මේ විශ්ෘත පවුල් ක්‍රම extended family කියන concept එක. එතකොට ඒකත් එක්ක බැලුවාම ඔබ දකින්නේ කොහොමද දැන් ඔබ ජීවත් වෙන රටේ ඔබ කැමති ශ්‍රී ලංකාවේ මේ තියෙන වෙනස ඔබ කොහොමද දකින්නේ? හැමදේම වෙනස් වෙලා යන ග්ලෝබලයිසේෂන් ගෝලීයකරණයට ලක්වන මේ කාල සීමාවෙදි.
මේක හරි වැරගත් ප්‍රශ්නය. ඒකට කියන්නේ ඇමරිකාවේ වයස කට්ටිය වයස වුණාම මේක ඇමරිකාවේ විතරක් නෙවෙයි. Nobody wants to be a burden. ඒගොල්ලන්ගේ ළමයින්ට කරදර කරන්න කැමති නෑනේ. ඉතින් ඇමරිකාවේ සමහර කට්ටිය නර්සින් හෝම්, ඕල්ඩ් ෆෝක්ස් හෝම් වලට ගිහිලා ඉනවා. වැඩිහිටි නිවාසයට ගිහිලා ඉනවා. ඒ වුණාට ඉතින් ඒකත් පොඩ්ඩක් හොඳ මාදි නේද? වයස වෙච්ච අම්මලාට මෙහෙම ස්ට්‍රේන්ජර්ස්ලා බාගන එක හොඳ නෑනේ. ඒක මේ ළමයින්ට අයිති තියෙන්නේ, යුතුකම තියෙනවා. ඉතින් දැනට නම් ලංකාවේ ළමයි අම්මලාව බලාගනවා. හැබැයි දැන් මේ ජනතාව පොඩක් වෙනස් වෙනවනේ. ළමයි අඩුයි, වයස වෙන කට්ටිය ගොඩක් වැඩි වෙනවා. ඉතින් ලංකාවේ මේ වැඩිහිටි නිවාසව අඩුයි. ඉතින් කොහොමද මේ වයස වෙන මහතුරු නෝන මහතුරු බලාගන්නේ? ඒ වගේ ප්‍රශ්නවල ඉතින් මම දැන් තියෙන සිරිත් පොඩ්ඩක් බලලා ඉතින් දැන් අහන්න පුළුවන් කොහොමද අනාගතේ කොහොමද මොකද වෙන්නේ කියලා.
දැන් ලංකාවේ තියෙන මේ දැන් ඔය මාතෘකාව පිළිබඳව කතා බහ කරද්දී ලංකාවේ දැන් තියෙන තත්ත්වය වෙනස් වෙමින් නැන්නේ. අපි දැන් වෙනස්ම කතා ලංකාවේ ඇහෙන්නේ. දැන් මට මතකයි මේ ඊයේ පෙරේදා එක්තරා විශ්වවිද්‍යාලයකින් සිදු කරපු පර්යේෂණකින් අහන්න ලැබුණා සති දෙකකට වතාවක් ලංකාවේ කොතනක හෝ දෙමව්පියෝ පාරට වැටෙනවා කියලා. ඉතින් මේ වගේ සංස්කෘතියක් නෙමෙයි අපිට තිබුණේ. නමුත් හැමදේම දැන් වෙනස් වෙලා යන කාලවකවානුවක අපේ අතීත සංස්කෘතියට පොදු මාතෘකාවක් බවට පත් වෙලා තිබුණු කාරණාවක් තමයි මිෂෙල් දැන් මාතෘකා කරගෙන මීළඟ පරේෂණේ ලංකාවේ කරන්න යන්නේ. අපි ඔබට සුභාශිංසන අරගෙන එනවා, සුභ ප්‍රාර්ථනා කරනවා ඒ සියලු කටයුතුත් සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අපි අගය කරනවා ලංකාව වගේ අපේ මේ මාතෘභූමියට ගිහිල්ලා පුංචි රටකට ගිහිල්ලා ඔබේ පරේෂණ සිදු කළා අපේ ජන ජීවිතයත් එක්ක එකතු වෙලා ඒවයි හරයත් අරගෙන ඔබේ නිර්මාණවලට ඒවා ඇතුළත් කරගන්නවා. ඔබ අපේ භාෂාවෙන් කතා කරනවා, අපේ සිරිත් විරිත් අගය කරනවා. ඉතින් අපි ඒ සියලු දෙයටම ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ හදපිරි ප්‍රණාමය සහ ස්තුතිය ඔබට පළ කරනවා මිෂෙල්. ඒ වගේම මේ ඔබේ අනාගත මේ ශාස්ත්‍රීය කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා.
ගොඩාක් ස්තුතියි.
අපිත් එක්ක කතාවට අද සම්බන්ධ වුණේ ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පෝර්ට්ලන්ඩ් ස්ටේට් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා පිළිබඳ මහාචාර්ය මිෂෙල් රූත් ගැම්බර්. ඇගේ ග්‍රන්ථ සියල්ලම සිංහලට පරිවර්තනය කරන ලේඛිකාව ස්වර්ණකාන්ති රාජපක්ෂට අපි ස්තුතිවන්ත වෙනවා. ස්වර්ණකාන්ති, කතාව නිමා කරන්න කලින් අවසාන වශයෙන් තව එක ප්‍රශ්නයක් මම ඔබෙන් අහනවා. ඔබට මොකද හිතෙන්නේ දැන් ඔබ ලාංකික කාන්තාවක්, ඇයි විදේශ කාන්තාවක් ලංකාවට ඇවිල්ලා අපේ දේවල් පිළිබඳව පර්යේෂණ කළා අපිටත් තොරතුරු ලබා දෙනවා. ඔබට මොකද හිතෙන්නේ ඒවා කියවද්දි ලාංකික කාන්තාවක්ගේ පැත්තෙන් බැලුවාම?
මෙහෙමයි, ඇත්තටම සමහර දේවල් වලදී මට සන්තෝෂ වෙනවා, සමහර දේවල් වලදී මට හරි කනගාටුවකුත් හිතෙනවා අපේ කෝ ඉබටද යන්නේ කියලා. දැන් ඇත්තටම පිට කෙනෙක් ඇවිල්ලා අපිට සමහර වෙලාවට අපේ අඩපාඩු පෙන්නලා දීමක් වගේ වෙනවා. ඉතින් අපිට ඒ ගැන ටිකක් වැඩියෙන් හිතන්න වෙනවා. මොකද ඒක හදපතටම වැදෙනවා. මේක දකිනකොට අපේ දේවල් නේද මේ, අපි මෙහෙම නේද වැඩ කරලා තියෙන්නේ කියලා සමහර වෙලාවට. ඒ වගේම හොඳ දේවල් ගැන කියනකොට ආඩම්බරයකුත් ඇති වෙනවා. ඇත්තටම තවත් දෙයක් මට මතකයි. දැන් මිෂෙල් මේ අලුත් පරීක්ෂණය කරන්නේ ඔය වැඩිහිටි දෙමව්පියන්ට දරුවෝ ඈත් වෙලා යනකොට මේ පත් වෙන දුක්බර ඉරණම ගැන. මිෂෙල්ගේ අම්මා වයසට පත් වුණාම ළඟදී තමයි මේ අභාව ප්‍රාප්ත වුණේ. එතුමිය මිෂෙල් එයාගේ ගෙදර ඉඳගෙන බලාගත්තා අන්තිම දවස වෙනකම්ම. ඉතින් දවසක් මම ඇහුවා, හරි පුදුමයි මේ රටේ මෙහෙම වෙන්නේ නැහෙනි. කිව්වහම මිෂෙල් කෝ මම පුංචි කාලේ ඉඳන් හැදුණු වැඩුණේ ලංකාවේ, මම ඒ වටිනාකම් මං හරියට අනුමත කරනවා, මම මේ විදියට හැදුනේ මං ලංකාව පරිසරයේ හැදුණු හින්දා කියලා. මට ඉතින් ඒ වෙලාවේ හරීම සන්තෝෂිකුත් ආඩම්බරිකුත් ඇති වුණා.
ඇත්තටම මේ එය ඔබට දැනවීම උදෙසා තමයි මේ සාකච්ඡාවත් අද අපි අරගෙන ආවේ. තවත් රටක වෙනත් සංස්කෘතියක හැදෙනු වැඩෙනු පුද්ගලයෙක් අපේ මාතෘභූමියට ඇවිල්ලා ඒවයි හර පද්ධතීන් අනුගමනය කළා හොඳ දේවල් උකහාගෙන ලෝකෙට අරගෙන යනවා. ඒ වගේම අපේ සංස්කෘතිකාංග ඉගෙන ගන්නවා. ඒවා ඒවත් අරගෙන යනවා ඒ ලෝකෙට. ඉතින් ඒ පිළිබඳව අපි ඇයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඇගේ කාර්යයන් වලට පිටිවහලක් වෙන ස්වර්ණකාන්ති ඔබටත් බොහොම ස්තුතියි. අද මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව දෙදෙනාටම ස්තුතිය සහ අනාගත ලේඛන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමු දෙනවා.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.